කෙබඳු සීලයක පිළිපදීමෙන්ද නිවන් ලැබෙන්නේ කියන එක දැනගන්න ඕනේ. දැන් සීලයක පිළිපදීමෙන් නොඑක ආකාර සීල තියෙනවා. ඒ වගේම අන්නේ පරිබ්‍රාජිකින්ගේ සීල් ක්‍රම තියෙනවා. ඒ වගේම සාසනික සීලිය හැකිටත් නොඑක ආකාර විවිධාකාර මත තියෙනවා. අපි නිවන් දකින්න අවශ්‍ය කරන්නේ මොන සීලයක්ද කියන එක අපි තෝරා ගන්න ඕනේ. යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. යං සමාදානයක් ඇද්දේ වතකි. සංවරත්තේ පිහිටීමක් ඇද්දේ සීලේ. දැන් වතයි සීලයයි තෝරා ගන්න ඕනේ. වත කියන එක දෙව්ලෝවට ඉනිමඟක්. එහෙමයි පෙන්නා තියෙන්නේ. සීලය කියන එක සමාධි ප්‍රඥාව වැඩිලා නිවන් අවබෝධ කරගන්න හේතු වෙන ක්‍රමයක්. මේකෙත් ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා. මෙන්න මේ ටික තෝරා ගන්නවා. සීලේ අතර ආර්ය සීල තියෙනවා. ඒ ජම් කිසි කෙනෙක් දෙව්ලෝ බලාපොරොත්තු වෙන සීල් රකින්න පුළුවන්. යාරේ සීලේ රැකහම යාගේ දෙව්ලෝ බලාපොරොත්තු වෙනවා කියන්නේ ආර්ය සීලයක් නෙමෙයි. බබලෝ බලාපොරොත්තු වෙන සීල් රකින්න පුළුවන්. දැන් සීල් යෝගීන් ඉන්නවා. සීල්වතක් රැකගෙන ඒ වගේම යම් සීලයක් ආරක්ෂා කරලා මේ රාග දේශ මොහයන් යටපත් කරගෙන එහෙම යන ක්‍රමයක් තියෙනවා. ඒ සීලයේ බබලෝට හේතු වෙනා මිසක් ඒක නිවනට නෙවෙයි. නිවනට හේතු වෙන සීලයක් තියෙනවා. ඒකට කියනවා ආර්ය සීලය. අන්නේ ආර්ය සීලය ආර්ය සමාධිය සහ ආර්ය ප්‍රඥාවට හේතු වෙනවා. සීලය සමාධියට සහ ප්‍රඥාවට හේතු වෙනවා. සීලය කියුවහම සම්මා දිට්ඨියෙන් හටගන්නා වූ සීල් තියෙනවා. ලෞකික සම්මා දිට්ඨියක් තියෙනවා. දසවස්තුක නිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා දසවස්තුක සම්මා දිට්ඨියේ පිහිටලා රකින්න සීලයක් තියෙනවා. අබුද්ධෝත්පාද කාලයේ ඒ ටික තිබුණා. නත්ති දානං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකර දුක්කටානං කම්මානං පලං විපාකං නත්ති මාතා නත්ති පිතා. ඉතින් ඔය ආදි වශයෙන් එකින් එක විග්‍රහ කරලා තියෙනවා. දස ආකාරය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒකෙන් මුලටම වෙන අත්ති දානං අත්ති සුකං මිසුතං අත්ති හුතං අති සුකර දුක්කටානං කම්මානං පලං විපාකං අත්ති මාතා අත්ති පිතා. ඔය ආදි වශයෙන් යන ක්‍රමයක් තියෙනවා. දානෙහි විපාක ඇත. ඒක ඒක සම්මාදිට්ඨියක්. ඒක ලෞකික සම්මාදිට්ඨියක්. ඒ වගේ නත්ති ඒකවල නත්ති දාන නත්ති ඉට්ටා. ඉතින් ඉට්ටන් කියන එකට වෙලා නැහැ හෝම පූජා ආදී වශයෙන් කියලා තියෙනවා. ඒක ඉටු කිරීම කියන එකයි ඒක වචනේ. ඉතුකම් මිෂ්ට කිරීම. ඉතුකම් මිෂ්ට කරන එකේ ඒකත් එක සීල ගුණයක්. ඒක සම්මාදිට්ඨියක්. ඉතුකම් මිෂ්ට කිරීමේ ප්‍රතිඵලයක් තියෙනවා. ඒක හරි කියන එක. ඉතින් ඒක තේරුම් ගන්නේ නැහැ. මව්පියන්ට ඉතුකම් මිෂ්ට කරනවා, ගුරුවරුන්ට ඉතුකම් මිෂ්ට කරනවා, ආචාර්යවරයාට ඒ වගේම තවත් මේ වැඩි හිටියන්ට ඒ තම තමන් ඉතින් යුතුකල යුතු යුතුකම් මාලාවක් තියෙනවා. ඒ යුතුකම් මාලාව පිළිබඳ පිළිගන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටිය. ඒක දසවත්වක මිත්‍යා දෘෂ්ටියයි තියෙනවා. එයා ඒ යුතුකම් පිළිගන්නේ නැහැ. ඒත් එයාගේ යුතුකම තේරුම් අරගන්න මා විසින් මේක කළ යුතුයි. මට මෙහෙම උදව් කරලා තියෙනවා. උපකාර කරන පුද්ගලයා දුර්ලභයි පරම ඒ වගේම කෘතෝපකාර කරන පුද්ගලයා පරම දුර්ලභයි කියලා බුදුරණන් වහන්සේ දේශනා කරනවා. අනේ යුතුකම් ඉටු කරනවා නම් එයා කෘතෝපකාර ගන්න කෙනෙක් වෙනවා. නැති ඉත්තන් කියන එක ඇත්තේ ඒකයි. ඒකට ඒ වගේම නොඑක ආකාර හෝම පූජා, අග්‍රසාසය පූජා, මේ ආදි වශයෙන් හදන පූජා තියෙනවා. තමන් විසින් ඉෂ්ට කරලා දෙන විශේෂ පූජා. ඒ වගේ තමයි නැති උතන් කියන එකෙන් පින්නුවේ ඒකයි. ඒ කියන්නේ සමාජ විසින් දැනුවත් වෙලා ඉන්නේ මේ බඳු වන්නා පූජාවල් කළ යුතුයි, මේ බඳු අයට මේ උපකාර කළ යුතුයි. තමන්ට උපකාර කළත් නොකළත් මේ උතුම් ගුණ, මේ බඳු උතුම් ගුණ වතුන්ට, ඒ වගේ මේ ගුණයන්ට සැලකිය යුතුයි, ගරු කළ යුතුයි කියලා. මේ ආකාරයෙන් තමන්ගෙකින් ඒ ගුණෙහි වටිනාකම දැනගෙන ඒ වගේ තමා විසින් ගන්න අග්‍රසාසය පූජා විශේෂයෙන් තමන්ට හිතුණා විශේෂයෙන් කරන පූජා මේ ආදි වෙන සකස් කළා කරන පූජා තියෙනවා. අන්න ඒ වගේ පූජා වල තියෙන විපාක තියෙනවා, ඵල විපාක තියෙනවා. හොඳයි කියලා තේරුම් අරගන්න එක ඒකත් ලෞකික සම්මාදිට්ඨිය. ඒ වගේම සැප දුක් ඇති කරන්නා වූ කර්ම ඵල විපාක තියෙනවා. අපි හොඳ දෙයක් කළොත් ඒකට ප්‍රතිඵලය හොඳ එකක් වෙනවා විපාක වශයෙන්. නරක දෙයක් සිද්ධ කළොත් ඒකට විපාකේ නරක එකක් සිද්ධ වෙනවා. දැන් මේකත් අපි අදහන්න ඕනේ, දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඒතකොට ඒකත් ලෞකික සම්මාදිට්ඨියක්. දැන් මව් කියලා කෙනෙක් විශේෂයෙන් ඉන්න අනික් අයට වඩා මව්ගේ විශේෂත්වයක් තියෙනවා. දරුවෝ කරේතු විශේෂත්වයක් තියෙනවා. ඒ වගේම පියා කියලා විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය ලෝකයට වඩා විශේෂයි මව්පිය දෙන්න. මෙන්න මේ ආකාරයෙන් ඒක සමහර කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. මව්පිය කියලා විශේෂත්වයක් සැලකන්නේ නැහැ. ඒ විශේෂත්වය සැලකන්නේ එක දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය එක. මව්පියන්ට සැලකනවා, මව්පියන්ගේ ගුණ දකින්නවා කියන එක ඒක විශේෂ දෙයක්. ඒක උතුම් ගුණය සම්මාදිටිය, ලෞකික සම්මාදිටිය. පින් පව් කියනවා කියන එක තේරුම් ගන්න එක විශ්වාස කරන එක ලෞකික සම්මාදිටිය. ඉතින් ඔය ආදී වශයෙන් ඒ තියෙන යහපත් පැත්තක් තියෙනවා. ඒ පැත්තට කියනවා ලෞකික සම්මාදිටිය. අන්නේ සම්මාදිටියේ පිහිටලා යම් කෙනෙක් හිතෙන් කයෙන් වචනෙන් කටයුතු කරනවා නම් ඔහුටත් ලැබෙනවා සීලය. ඒ කටයුතු කිරීම වදක් ඒ තුලින් ඔහුට පිහිටනවා චේතනාවක්. දැන් ඒ වගේම ප්‍රාණඝාත කරන්න හොඳ නැහැ. ඒ ප්‍රාණඝාත කරන්න හොඳ නැති නිසායි කරන්නේ නැති. මටින් ලාභයක් නිසාවත් අලාභයක් නිසාවත් නින්දාව ප්‍රශංසාවක් නිසාවත් මම ප්‍රාණඝාත කරන්න තු ඉන්නව නෙමෙයි. ඒක බාහිර ප්‍රශ්නයකට ඉන්නව නෙමෙයි. ඒක හොඳ නැති නිසායි දුෂ්චරිතයක් නිසායි නොකරිටක් නිසායි මම ප්‍රාණඝාතය නොකරන්නේ. අන්නේ ආකාරයෙන් හොරකම් නොකරන්නේ ඒකයි. ඒක දුෂ්චරිතයක් නොකලීට්ටා. නොගැලපෙන දෙයක්. උතුමන්ට ගැලපෙන්නේ නැහැ. ඥානවන්තයෝ අනුමත කරන්නේ නැහැ. අනුමත කරන්න හේතු නැහැ. ඒ ආකාරයෙන් දැකලා ඉවරලා හිටන් එබඳු ආකාරයෙන් සීලයක පිළිපදින ගුණයක් තියෙනවා. මේකත් අබුද්ධෝත්පාදකාරයේ තියෙන එක. එහෙම කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේබඳු සීල තියෙනවා. ඉතින් මේබඳු වන්නාව හොරගම් කරන්නේ නැහැ, කාම විත්‍යාචාරයක් කරන්නේ නැහැ, බොරු කේලම් පරුසවදන පලාප ලෝභ තරහා මෝඩ කියන මේවා කරන්නේ නැහැ කියලා දසකුසලෙම අවෙලක් දුස්චත්තයක් නොකල යුතුය කියලා දැනගෙන ඥානවන්තයෝ ගරහනවා. ගරහන්න හේතු තියෙනවා. ඒක ප්‍රහංසා කරන්න හේතු ඒවැ නැහැ කියලා තම තේරුම් අරගෙන. ඒ හේතුවෙන් දසකුසලෙම වලකින එක උතුම් ගුණයක්. අබුද්ධෝත්පාද කාලේ තෝටික කරන්න පුළුවන් ඒ නෝන ඇති. මිනිස්සුන්ගේ නෝන ඇති. ඥානවන්තයෙක් ඒක තේරුම් ගන්න. හැබැයි මේ බඳු ආකාරයෙන් තේරුම් ගන්න මේ සීලය ඉතින් එතනේ මට්ටමින් තේරුම් අරගෙන හිටියට. ඒක මේ සුගතියට ගෙනියන ඉනිමගක් හා සමානයි. ඔර ස්වර්ගයට උපදින්න පුළුවන්. සුගතියට උපදින්න පුළුවන්. ඒ ගුණයෙන් හිටියොත් ඒ සුජාතියේ හිටියොත්. හැබැයි නිවන් දකීම නම් ඔයිට වඩා එහැයින් කොරසකින් ඒක තේරුම් අරන් තියෙනවා. ඇයි මම ප්‍රාණඝාත නොකරන්නේ? දුචර්ත්‍ය බවත් හැබෑව. නොකටිවිත බවත් හැබෑව. ඥානවන්තයෝ ගරහන් දිය බවත් හැබෑව. ඒක ප්‍රහංසා කරන්න හේතු නැති බවත් හැබෑව. ඊළඟට මම ඒක නොකරන්නේ. අන්න එතෙන්ද මේ ප්‍රශ්නෙට සා උත්තරයක් අවතේනවා. ධර්මානුකූල උත්තරය. මේ ඔක්කොම කරන්න හේතුව ලෝක සත්‍යය මේ දුචර්ත්‍ය කරමින් හෝ ඒවා කරමින් ඒ අවැඩ කරන්න හේතුව. තමන්ට යම්කිසි ආත්මලාභයක් බලාපොරොත්තු වෙනවා. ආත්මලාභය කියලා හිතන් කියන්නේ ආත්මයක් තියෙනවා කියන එක නෙමෙයි. ලෝකයා මිත්‍යා දෘෂ්ටියකට බහිනා නිත්‍යයි සැපයි ආත්මයි කියලා. මේ ලෝකෙ බොහොම හොඳ කැමැතිව පවත් ගන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන සුවයක් නැත්නම් ඒක සදාතනික සුවයක් මේ ලෝකෙ තියෙනවා. ඒක හරි සැපයි. සැනසුම් සහගතයි. ඒක හරයක් තියෙනවා. ආත්මාදී වශයෙන් ගන්න හරයක් තියෙනවා ඒක. මෙන්න මේ දෘෂ්ටිය නිසා ලෝක සත්‍යය අංගිත කරන්නේ ආත්මලාභයක් ඇති කරගෙන ආත්ම දෘෂ්ටියක් ඇති කරගෙන බැඳිලා. අන්නේ ආත්මලාභයේ හිත තියෙනවා. මෙන්න මේ ඉඳ තියාගත්තාම ඒකේ ඒක ගන්න විශාල බලාපොරොත්තුවක් ඇති වෙනකොට මූලික වශයෙන් යුක්තියෙන් සාධාරණත්වයෙන් හරි ඒක ගන්නවා කියන හැඟීමක් ලබා ගන්න බලාපොරොත්තු වෙන පංචකාම සම්පත්තිය. අන්නේ පංචකාම සම්පත්තිය පිළිබඳ දැඩි බලාපොරොත්තුවක් ඇති කරගත්ත පුද්ගලයා හරි වටිනවා ශ්‍රේෂ්ඨයි කියලා හැඟීමකින් යුක්තව ඒක වෙනුනහම දැන් මේ தත්ත්වය තමා සතු කරගන්න මුලින්ම පටන් ගන්නවා යුක්තියෙන් සාධාරණත්වය. කෙනෙකුට අවඩක් නොවන විදිහට මං එයා කරින් පංචකාම සම්පත්තිය ලබා ගන්න. මේ බලාපොරොත්තුව තිබුණාට කවදාවත් මේ පංචකාම සම්පත්තිය කියන එක බල්ලන් තරු වෙච්ච මස් කටුවක්. උගුල උගුස්සන් තරු වෙලා තියෙන මස් කැටියක් වගේ. මොකද ලෝක සත්‍යය පංචකාමයේ පොර කරනවා. පංචකාමයේ බලාපොරොත්තුෙන් සතර සැරිසරන ලෝක සත්‍යයට ඊට වඩා වටිනා දෙයක්. ඒකයි මම කරගන්න මගේ කරගන්න විශාල බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඒවට මම කියන්නේ. නෑ ඒවා මා සතුයි කියන්නේ. ඒවා මගේ පිරිස සතුයි කියන්නේ. මේ ආකාරයෙන් බලාපොරොත්තු ඇති කරගන්නවා ඒ පංචකාම සම්පත්තිය. මෙන්න මේකේ පහර වදිනකොට මේක ආකාරයෙන් ඒකට විරුද්ධතාවයක් නැගෙනකොට තරංකාරීත්වය ගොඩ නැගෙනකොට ඒක නිකන් තරංගයට බහිනවා. තරංගයට බහලා පොර කාලා තමන්ගේකට ලොක් කරගන්න බලනවා. එහෙම කරනකොට බුද්ධිලි අතර අසාධාරණත්වයේ මතුවෙලා. ඒකින් එක උන් නුයේ යුතුකම් වලින් මෙන්න ආයුතුකම් වලින් හෝ ඒක ලබා ගන්න හිතා ගන්න. යුතුකමින් බැරි නම් අයුක්තිය. ඊළඟ බහින් තීරණේ ඒකයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ලබා ගැනීමට ලෝකයේ ඉස්සෙල්ලාමත් දසකුසලේ ආරම්භුණ ඇති හිනෝ. ඒව ලබා ගැනීම සඳහා ලෝක සත්‍යය බොරුවෙන් පටන් ගන්නවා. හොරකමෙන් පටන් ගන්න ඉස්සෙල්ලා. මේ ලෝකේ සම්පත්තිය පංචකාම සම්පත් නිදහසේ භුක්ති විඳින කාලයක් මුල්ම කාලෙට වෙනා කියලා කියන මේ ලෝක ආරම්භය. මේ ලෝක ආරම්භයේදී බ්‍රහ්ම කාල්පික මිනිස්සුයෝ ග්‍රාමකායික උපදිනවා. අම්මගේ තාත්තගේ මේ මව්කුසේකටයි දීලා අම්මේ තාත්තේ සම්බන්ධ උපදිනව නෙමෙයි. ඕපපාතික උප්පත්ති ලබාගෙන සියුම් ශරීර වලින් මේ ලෝකේ ඉපදිලා එහෙම සැරිසරමින් මේ ලෝකේ ගන්ධයන් ආග්‍රහණය කරමින් ක්‍රමක්‍රමයෙන් ශරීර ගනිභවනපත් වෙන ක්‍රමයක් ගැන කියවෙනවා. ඊට පස්සේ එහෙම ක්‍රමයකින් මේ ලෝකේ තියෙන ආස්වාදයන් කෙලවරක් නැතුව තියෙනවා. මොකද අල්ලාගත්ත ඒවා කවුරුවත් නැහැ. ලෝභේ තරහව මෝදකම කියන මේ වයින් අල්ලගෙන බැඳිලා හැඳිලා නැහැ. ඒක නිසා විශාල ලැබීමකින් සොයන් ජාතව මේවා පහළ වෙනවා. කන බොන ආහාර සොයන් ජාතයි. අර පුණ්‍ය ශක්තිය අර නිදහස් සුචරිත සත්‍යයේ ගුණේ නිසා ලෝක සත්‍යයයි. ඒවට මහන්සි වෙන්න දෙයක් නෑ. ඒ හේතුවේ ඵලයක් වශයෙන් ඒවා සොයන් ජාතව පහළ වෙනවලු. සොයන් ජාත හැල් පහළ වුණාම කියන්නේ ඒකයි. සුචිතං කරන්න මහන්සි වෙන්න මොනවද දෙයක් නෑ. ඒ පුණ්‍ය වාසනාව නිසාම ලෝක සත්‍යයද පින්ඵලයක් වශයෙන් ඒවා ලැබෙන්න පටන් ගන්නවා. මෙහෙම ලැබෙන්න පටන් ගත්තාට පස්සේ ලෝක සත්‍යය මොකද කරන්නේ? ඒවා භුක්ති විඳිනවා බොහොම නිදහසින්. දැන් අපි වාතයේ හුස්ම ගන්නවා කවුරුවත් අහලම් කරන්නේ. තව විතරලා තියෙන ඔච්චරයි. සොයන් ජාතව අපිට ලැබිලා තියෙන ප්‍රයෝජනයක් පොරකන්නේ නැතුව ගන්න තියෙන්නේ ඔච්චරයි තව. ආඹ හුස්ම ගන්න ඒවා මගේ ටික කියන්න දෙයක් නැහැ. ඔච්චරයි තව ඉතුරු වෙලා තියෙන්නේ. ඌටෝන තරම ඌ ගත්තා මට ඕන තරමක් මම ගන්නවා මම අන්ත දෙල්ල දෙයක් ඒක නෑ ඕන තරම් තියෙනවා කියලා කියන්න පුළුවන් එකම දේ තමයි වාතයේ විතරයි. අද වාතයේ තිබෙනවා වගේ ජලයක් ඉදා තිබුණා ඒ වගේ. අද නම් ජලයටත් වැඩ බැඳගත් අවස්ථා බොහෝ තියෙනවනේ. ඔය දේනි වතාවට තියෙන තව ජලය. වතුර ටිකක් ඉල්ලන්න දීන්නේ නැත්නම් මට මතක් තව ඒකක් තියෙනවා. නමුත් තද ඉලවර කාලයක් නොත් ඒක හංග ගන්නවා. ඒ අවස්ථාව අද තියෙනවා. ආහාරයේ ඊටත් පල්ලි හදනක් තියෙනවා. ඒක හම්බ යනකයි ඒක බොහෝ හිඟ වෙලා තියෙනවා. මොකද හේතුනේ ලෝක සත්‍යය ඉස්සෙල්ලා පටන් ගත්තේ මේ ආහාරයේ තමන්ගේ කොටසට ගැප් කරගන්න. අර ගණීවාන ශරීරය ඇති වෙනකොට මේ කල්පයේ ඉස්සෙල්ලා කල්පේ ජීවත් වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සුම තමයි ඒක ලෝකේ විනාශ වෙනකොට අර බ්‍රහ්ම කල්පයේ බ්‍රහ්මයේ බවට පත් වුනේ. ආවස්තර නැවිදි බ්‍රහ්ම ලෝකයේ යනකම්ම සුද්ධ වේලා සුද්ධ වේලා ගිහිල්ලා හරවුණු කරන්න දෙයක් නැහැ. දෙවිලා දෙවිලා ඔක්කොම විනාශ වෙලා ගියාට පස්සේ අල්ලා ගන්න දෙයක් නැති නිසා ඇති වුණ මේ ප්‍රබුද්ධ ස්වභාවයෙන් ඇති වුණ ස්වභාව දහම තුලින්ම ඇති වුණ එක්තරා විදිහක අල්ලා ගන්න දෙයක් නැති කෙනෙක් ආපු අලෝභයක් නිසා ලෝක සත්‍යය නිදහස් වෙවි නිදහස් වෙවි යාමේ ප්‍රතිඵලයක් වශයෙන් අහස වාගේ ජීවත් වුණා. අහසේ අල්ලා ගන්න දෙයක් නැතුව වාගේ අල්ලා ගන්න දෙයක්. මෙන්න මේ ගතියෙන් ඉන්නකොට ඒගොල්ලන්ට ඒ ගති ලක්ෂණේ නිසා චතුර්ථ ධ්‍යාන මානසිකත්වයේ වැළලුවා. නිසා මෙලොවින් චුත වෙලා ගිහිල්ලා ගන්ධබ්බගෙන ආත්මවලට ගිහිල්ලා ඊට පස්සේ දේවාත්ම වෙන තත්ත්වයට ගිහිල්ලා සුද්ධ ආත්ම සුද්ධතාවයන්ට ගිහිල්ලා ඒ වැදී අවබෝධෙන් ආව අවබෝධයකින් ඔය ධානා අවබෝධ කළා ලෝක සත්‍ය. ඉතින් ඒ අද්දව වලින් චිත වෙලා ගිහිල්ලා ඉතින් ධාන ලෝක වල ආවාසර බ්‍රහ්මයෙන් වෙලා උපන්න. මේ ආවාසර කියන බ්‍රහ්ම ලෝකයේ ආවස ගෙවිලා ඉවරෙනකොට නැවතත් මේ ලෝකේ සකස් වෙලා එන කාලේ සකස් වෙලා එනවා නැවතත් ඒවා ඉන්න බ්‍රහ්මයෙන්ගේම ආව ගෙවෙනකොට ඒ ගෙවිච්ච බ්‍රහ්මයින්ට ඉන්න පටන් ගන්නවා ක්‍රමක්‍රමයෙන් අර පංචකාමීට යොමු වුණ ඒ පැත්තට නැඹුරු වෙච්ච අදහස. අපිට මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරගෙන ඉන්න තියෙනවා නම් කොච්චර හොඳ. ඒවා එකක් වයි නැතුව නෙමෙයි මෙහෙම ඉන්නේ. එහෙම ඉඳ තියෙනවා නම් අර පැරණි ඉස්සෙල්ලා හිටපු කල්පේ තිබිච්ච මානසිකත්වයන් ආයෙත් මතුවෙලා එනවා. මේ මතුවෙලා එනකොට ඒ අයට ඇති වෙන චිත්තජ රූප. ඒ චිත්තජ රූප මුල් කරගෙන ඒකෙන් හට ගන්නවා සම්පත්තිකර මහා මේකේ කියලා හිතන් ඉතරා විදිහක ශක්තිය. ඒක රූප පාටපත් වෙලා ගැටි වුණාම වලාකුලක් වාගේ. ලෝකේ ආරම්භක රූප හට ගන්නවා කාම ලෝකයක් නිස්පාදනය කරන්නේ. කාම ලෝකයක් නිස්පාදනය කරන්න සුසු පැත්තටයි ඒවේ ආකර්ෂණය. එහෙනම් මේ මනුස්ස ලෝකයේ තියෙන පැත්තටයි වැදලා එන්නේ. බඹතලයේ ඉඳලා ඊ අදහස ඇති කරනකොට අර චතුර්ථ ධානය හිටපස්සේ තෘතිය ධානය තලයේ දෙනවා. ආයි ද්විතිය ධානයේ තලයේ සකස් වෙලා ආයකට එනවා. ප්‍රථම ධානයේ සකස් වෙලා ආයකට එනවා. මහා බ්‍රහ්ම කියන තත්ත්වෙට එකෙනෙක් ඕකට ඇවිල්ලා තමයි මගේ කැමැත්තටයි මේක පහළ වුණේ. මගේ බලාපොරොත්තු පරිදි මේ ලෝකේ පහළ වුණේ. ඒක නායකයා මමයි කියලා. එහෙම දෘෂ්ටියක් අරගෙන එයා මං සියල්ලංගේම පියා කියන නම අරගන්නවා. මට ආශ්‍රය කරන්න තව පිරිසක් හිටියනම් කොච්චර හොඳ කියලා එයාට ස්වභාවයෙන් හිතක් එනකොට. එයා හිතුවට නෙමෙයි අර ආයු ගෙවිච්ච බ්‍රහ්මයේ ගති ලක්ෂණ අනුව අර බබතලයේ උපදිනකොට අර ඉස්සෙල්ලාම උපන් බ්‍රාහ්මයාට හිතෙනවා මගේ බලාපොරොත්තු ඉතේලා තමයි අර කෙනේ පහළ වුණේ. එයා දන්නේ නැහැ මෙයා පිටින් ආවේ කොහොමද කියලා. එයා හිතා ඉන්නවා
ඒ බ්‍රාහ්මයා ඉමේ පහළ වීමක්ද
වුනේ. නෑ ඒ බ්‍රාහ්මයා තර ලෝකෙම හිටපු කෙනෙක්. අර ඉස්සෙල්ලා චතුර්ථ අධ්‍යාන ලෝකෙ හිටලා ක්‍රමක්‍රමයෙන් ද්විතීයික තෘතීයික අධ්‍යාන තලයටයි ගිහිලා ඉපදිලා ඒකේ ආයු ගෙවිලා හිටන් ද්විතීයික අධ්‍යාන තලයටයි ගිහිලා ඒකේ ආයු ගෙවිලා ප්‍රථම අධ්‍යාන තලයට එන තත්ත්වෙට මනස එනකොට එයාට හිතෙනවා මටත් රූප කාය තියෙන්නේ සියුම් කාය තව. තම සියුම් කාය. මනෝමය කායයක්
තියෙන්නේ.
නෑ මිනිස් බවට වත්ුන්නේ නෑ තව. මනෝමය කායික ශරීරයකින් තමයි ඒ බබලෝ විදලා ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට ගති ලක්ෂණ වෙනස් වෙන වෙනස් වෙන්නේ. උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් ඉන්න මානසිකත්වයක් තියෙන තාක්කල් එයා බබලෝ උපදින්නේ චතුර්ථ ධානය බබලෝ. එයාට මේ මේ කායික වශයෙන් සැනසුමක් සුවයක් කොච්චර හොඳ කියලා හැඟීමක් ආව උපේක්ෂාව අහක් වෙලා සුඛේ නැගින පටන් ගන්නවා. සුඛේ කක්කතාවයෙන් තත්ත්වෙටපත් වෙනවා. තවම මහ විසක් එහෙම ආවෙ නැහැ. කාමයන්ට ගැටි වුණේ නැහැ. සුඛේ තමයි ඊළාට යගේ හිතරේ. කයර දැයෙනකොට යදහස එනකොට මොකද සුඛේ කක්කතාවය බ්‍රහ්මයාට ගෝචරයි. ඒ අදහස ගත්තොත් එයාට සුවසහගත කයක් ඇති කරන ජීවුම් කයක් ඇති කරන මානසිකත්වයක් ඇති වෙනවා. ඒක කොච්චර සාර්ථක ප්‍රණීතද කියලා ආපහු හැවෙනවා. ඒ සංකාරයෙන් ගොඩනැගිලා ඉන්නකොට බ්‍රහ්මයා අවශ්‍ය කෙලවරුනොත් එයා සුඛේ කක්කතා සංකාරයෙන් ඒකද ගැලපෙන සුත්‍ය අධ්‍යාන ඵලයට සකස් වෙලා ඒක උපදිනවා. එබඳු බ්‍රහ්මින්ගේ හත ගත්තහම ආයු ගෙවිච්ච පළවෙනි බ්‍රහ්මයා තමයි ඒකට එන්නේ. ඒකට ආවට පස්සේ එයාට මතක් වෙනවා ඊළඟට. නිතර නිතර සුඛේ මතක් වෙනවා හරි ප්‍රීතියක් එනවා. ප්‍රීතියෙන් පිනා යන්න පටන් ගන්නවා. ප්‍රීති සුඛේ එකඟතාව කියන මානසිකත්වය ඇති වෙනවා. ඒක තමයි ද්විතීයි අධ්‍යයන තලයේ තවසේ මානසිකත්වය. ඒ හේතුවෙන් ඒක අවශ්‍ය වෙනවාම ත්‍රිත්‍ය අධ්‍යයන තලයේ අවශ්‍ය වෙනවාම ඔව් ඒ සංකාරයට අනුකූලව ද්විතීයි අධ්‍යයන තලයේ බ්‍රහ්මයේ කියලා උපදිනවා. ඊට පස්සේ එතෙන්ට ආවට පස්සේ එයාට හිතන දෙයක් දෙනවා. මේ සිතිවිලි නගන දෙයක් දෙනවා. විද්‍යාකාර යහපත් සිතිවිලි නගන දෙයක් දෙනවා. පිරිත හිටියා නම් සමගිය සමාදානින් ඉඳ තිබුණා. අදහස් ගෝමාරු කරගෙන තිබුණා. එකතු වෙලා ඉඳ තිබුණා අපිට කොච්චර හොඳ. තව කාමයක් ආවේ නැහැ. කුංචි ළමයි දෙන්නේ පාළුවනේ තව කෙනෙක් හොයා ඉන්නවා වගේ. මානසිකත්වය එහෙම. දැන් කුංචි ළමයි තනියෙන් ඉඳ කැමති නැහැ කවුරු හරි ඉන්න කැමති. කාමයේ සදහන් නෙමෙයි. නමුත් ඒ පාළුව යන්න එකෙනෙක් ඉන්නා නම් කියන්නේ හැංගීමක් ඒ ළමයාට තියෙනවා. මේ පොඩි එකා එන බොනික් එක හරි අරගෙන බල බල ඌ කියලා කතා කරන්න පටන් ගන්නේ කාමයට නෙමෙයි. ඒ තව කෙනෙක් නැති නිසා. මේකත් අපේ මානසිකත්වයේ ස්වභාවයයි. මෙන්න මේ වගේ මානසික ස්වභාවයක් මතුවෙනවා. සවිතක්ක සවිචාර දෙක සහිත. මෙන්න මේ ද්විතීයි අධ්‍යයන තලයේ ඉන්න බ්‍රහ්මයා මේ සිටිවිලි මාලාවන් පස්සේ හඹායන්න පටන් ගත්තා. ඒ සංඛාරයෙන් යුක්තව වැඩෙනකොට. අර ද්විතීයි අධ්‍යයන තලයේ ආවසේ ගුණාම යාව උපදිනවා ප්‍රථම අධ්‍යයන තලයේ. අර බලාපොරොත්තු අනුවතව ඇති වෙන චිත්ත කිරණ. එන සුද්දාසයෙන් රූප කලාප ලෝකෙට ඊට අනුකූලව නිස්පාදනය විහිදෙන කිරණ ඔලි. එකෙක් නෙමෙයි කෝටි ප්‍රකෝටි බ්‍රහ්මයන්ගෙන් ඔබ විහිදෙනවා. ඒ සියල්ලංගේම පොදු ශක්තිය තුලින් හරි ප්‍රථම අධ්‍යයන තලයට අවශ්‍ය කරන අර රූප කලාප ගොඩ නැගෙන නිසා. ඊට ගැළපෙන ස්ථානේ ඒ ලෝකෙ හැදෙනවා ඒ බ්‍රහ්මයේ අන්තිම ආවශ්‍ය ගෙවෙන කාලය ලඟ වෙනකොට. ඉතින් ඔතනින් ඉස්සෙල්ලා මොකද කරන්නේ එක බ්‍රහ්මයේගේ ආවශ්‍ය කියලා ඕකේ උපන්නටපත්. එයා හිතාපු එකමයි මට හම්බුනේ කියලා එයා දන්නේ අනික් අය හැම එකක් හිතලා අනික් අයගේ සම්බන්ධයක් මේකට ආවා. එයා තනියෙන් හිතනවා මම තමයි හිතුවේ මම තමයි මාත් තමයි මේ 15 වෙනි කවුරුවත් මේක නැත්තේ මම නෙවෙයි මේක කරගත්තේ. එහෙනම් මේක මාගේ. මේ ලෝකෙත් මාගේ. මම විතරයි මේක ඉන්නේ. අද්දයෙන් අද්දයට පරිවර්තනය වෙලා එනකොට අතීතයේ හිටපු තැන මතක නැති වෙනවා. ඉතින් එයා කල්පනා කළ බැලුවට මම කොහේ ඉඳලාද මෙතෙන්ට ආවේ කියලා. ඒවා තේරුම් ගැනීමේ හැකියාවක් ඥාන ශක්තියක් නැති වෙනවා. ඒතර එයා හිතෙන්න පටන් ගන්නවා මම තමයි මූලික මම මුල කල්පනා කරලා බලනකොට මතක නැහැ කොහේ ඉඳන්ද ආවේ. ඊරණ හිටියා මතකයි කොහේ යන්නේ ඉඳ ඇති. මට මතකයි අහවල් දෙන්න නමුත් ඊට එහා මම ඉන්න ඕනේ. නැත්නම් කොහින්ද මම? එහෙනම් මම සදාතනික. අන්නේ හැංගීමේ ඇති නේද? මේ මට හම්බෙච්ච ලෝකේ මේ. මේ ඉස්සරහ මට මතක නැතුවනේ මේක මගේම ලෝකේ. දැන් අපෙන් ඇහුවොත් එහෙනම්. ඔයා ඉපදිලාද මේ ලෝකේ තාවේ? අපි මේ අනිකාය උපදින අය දැකලා තියෙන හින්දා අපි දන්නවා ඔව් එහෙම තමයි මාත් ඇවිදින් තියෙන්නේ කියලා. මං උපන් හැටිය ගෙනිහිලා වෙන් කරලා තියලා ඉතින් හැදුවා නම් මං උපන් හැටිය මට හඟවා ගන්න හඳුනා ගන්න බාහිර තියෙන යම් කිසි අත්දැකීමක් ලබන ක්‍රමයක් තිබුණ නැහැ. මම කොයින්ද මේ ලෝකෙට කියලා කල්පනා කරොත් අපිට අවුරුදු 3ක් යනකම් මතකයි. මට මතකයි මෙන්න මෙහෙම කාලයක් තිබුණා. මේ කාලේ මෙන්න මෙහෙම නේද ඉතින්. උපන් හැටියක් මතකයි. හැබැයි අපි එතකොට නිගමනයක් කරගන්න. මම ඉඳලා තියෙන්නේ ඔය මතක නැතුව. මට වෙන මගේ නිර්මාතෘවරයෙක් නැහැ. මම මේ ලෝකෙට පහලච්ච වෙන ක්‍රමයක් නැහැ. එහෙනම් මේ ලෝකේ අමතක වෙලා හිටියත් මම ඉඳලා තියෙන්නේ. ඊට වඩා එහා ඉන්න කෙනෙක් කතාව නැහැනේ. මම නෙමෙයි මූලිකය. ඔය අවස්ථාවේ ඉන්නකොට සිතිවිලි මාලාව හදාගත්තේ. තව කෙනෙක් එක්කලා සමගියෙන් සමාදානින් සතුටින් කතා බහ කරගෙන හිම ඉඳ තියෙනවනේ කියන හැඟීම තිබුණේ. ඔය හැඟීම ඔප්නෑන් ඉලා එනවා. නැවත ආයු ගෙවිච්ච බ්‍රාහ්මණය කැතිලා ඔය ලෝකේ ඒ සබාලහම් පරිදි උපදිනවා. එයා දකින්නේ තව කෙනෙක් මේ විදිහින් මේකට ආවා කියලා. මගේ ලෝකේ මම හිතුවා මට තව කෙනෙක් කතා බහ කර ඉන්න තියෙනවා එහෙනම් මං වායි කෙනෙක් තව කෙනෙක් ඉන්නම් කොච්චර හොඳ. ඒ මගේ බලාපොරොත්තු තමයි මේ ඉෂ්ට වෙලා හිටන් මේ පාරම් ගත්තේ. එහෙනම් මේ පුද්ගලයාගේ නිර්මාත්‍රු මමයි. මම තමයි මේ පුද්ගලයා මගේ හිතවිල්ලේ නිපදෙව. මුළු ලෝකෙම අර තියෙන චිත්ත ප්‍රහාදී වට්ටමන කොතන කවුරු වුණත් එයාට පේනවා. ඉපදුන ගම මොකද කරන්නේ? එයාගේ බලාපොරොත්තු ඉච්චලා විදහාට ගිහිල්ලා ඉන්නේ හිතවත ඔබ මගේ පුතා මමයි ඔබ මැව්වේ. ඉතින් මාළඟට ඉන්න කියලා කියනවනේ අර ආගන්තුක බ්‍රහ්මයාටත් අමතකයි. කොහේ ඉඳන් එතෙන්ට පහළුනේ කියලා මොකද පරිවර්තන වෙනස් වෙනවා මතක නැති වෙනවා. ඊයර දුන්න අදහස තමයි දැන් හිතේ. ඇත්තනේ ඉන්න මම මෙහාට මේ ලෝකේ මම කොහෙන් ආවද දන්නේ නැහැ. දැනෙනකොට මට පහළ වෙලා මේ කිව්වා මෙන්න මේ ඒ තමයි මැව්වේ කියලා. එහෙනම් මගේ පියා කියන්නේ මම සලකන්නේ. ඒ පියාගේ පුතු තමයි අපි. එයා තමයි අපි මැව්වේ. ඔන්නේ දෘෂ්ටි එනවා. ওই දෘෂ්ටියට ආවට පස්සේ පළමුවම සත්‍යයාලේ සරිසරාගෙන ඉනකොට ලෝකයක් විනාශ වෙලා නැහැ සක්වලක් විනාශ වෙලා යලි සක්වලක් ගොඩ නැගිලා එනකොට ඇත්ත කියා දෙන්නේ කෙනෙකුත් නැහැ තේරුම් ගන්න නුවණකුත් නැහැ ඒ පුදුලිය ඇතනින් හැවටලා හිටන් හැම ඉන්නේ පුදුලියම වෙද කරන්නේ අපේ පියා මහා බ්‍රහ්ම මේ තමයි අපේ පියා අපි යාගේ දරුවෝ එයා කියන විදිහට එයා සතුරු කරමින් අපි යාගේ දරුවෝ හැටියට ජීවත් වෙනවා පියා සමග කියලා ඉන්නකොට ඔය ඔක්කොම චිත්ත ප්‍රහාදයෙන් ජීවත් වෙනවා සමගිය ඒ හැම කෙනෙක්ම සලකනවා පියා හැරීලා ඉස්සෙල්ලාම උපාය කරා බේදයතාව නැහැ ස්ත්‍රී පුරුෂ බේදිනේ කාමියා පුතා තා කාමියා පුතන නැහැ රූපාවචර විතරයි මේ රූපාවචර ලෝකයක් නිසා ප්‍රියමනාපයෙන් ඉන්න කැමති සමගියේ සමාදානයේ කතා බහගෙන පහළු කපාගෙන ඉන්න කැමති එතරයි දින යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා කතා බහ කරගෙන ඉන්නවනම් ඒ යාළුවෝ දෙන්න අතර කාමියක් නැහැ හැබැයි හරි යාළුකමක් තියෙනවා ඒ යාළුකම කාමියට වැඩියම බලවත් ඊට වැඩිය බලවත් එකක් ඒක මෙන්න මෙයාගේ තමයි පිරිස එකතු වෙන්නේ කාමිය කියන්නේ මොකද්ද කියලා හිතරින් ඔය ප්‍රමේ කුරසක ජීවත් වෙනවා මෙන්න මෙහිම ජීවත් වෙවි ඉන්න කාලේදී ඔය බ්‍රහ්මෙන්ගේ තිය ප්‍රථම ධානයයි තාවිස කිවෙනවා ආවිස කිවෙනකොට ඒ මානසිකත්වය විනාශ වෙනවා දැන් ආයශරයක් එන්න තියෙන්නේ අර කාම ලෝකේ ඉස්සෙල්ලා හිටපු කාලේ හදපු කාම සංකාරයන්ගෙන් ගොඩ නැගෙන මානසිකත්වය අන්න මනසට අරමුණු වෙන්න පටන් ගන්නවා කාම අදහස් ඉස්සෙල්ලා අපි කබව දකින්නේ ඒ හිටපු ඉරියව්ව ඒ රූප ස්වභාව ඒව හැඟවිලා අදහස විතරක් මතුවෙනවා ක්‍රමක් වශයෙන් අදහස මතුවෙනකොට ඒගොල්ලන් තියෙන මේට වඩා සුවයක් අමුතු එකක් තියෙනව මොනවා හරි තා අපි දැනෙන්නේ නැහැ කොහොම වෙනවා කියලා තේරෙන්නේ නැහැ තියෙනවා අක්‍රීයව තිබුණේ රූපාකාරයේ තිබුණා දැන් මොකද ඉන්නේ ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය වෙනකොට දැන් මිනිස් බවට පරිවර්තනය වෙන ආසන්න කාලෙ වෙනකොට අනේ ගන්ධයේ අරමුණු වෙන ආකාරයට නාසයේ ප්‍රසාද රූපේ නැగిලා යනවා කර්ම ශක්තිය. පුදුලිය පරිවර්තන වුණා. දැන් මිනිස් බවට නෙනම් මිනිස් බවට පරිවර්තනය වීමට අරගෙන චුත වෙලා මිනිස් බවට පත් වෙන්න පෙර තිබුණ සංඛාර ගොඩ නැගිලා. අනේ මිනිස් කායට අවසින ගන්ධ රස පොට්ටබ්බ කිනේ මේවා ලබා ගැනීමට අවසින ප්‍රසාද රූපයන් ක්‍රමක්‍රමයෙන් නැගින්න පටන් ගන්නවා. ලෝකෙන් ඉස්සෙල්ලා මෝරලා ඉන්නේ ආග්‍රාණීය කිරීමට අවශ්‍ය කරන ප්‍රසාද රූපේ. ගාන ප්‍රසාද රූපේ. කාම ලෝකෙ නේද ආයතරයක් අලුතෙන් හට ගන්න හැටි. මෙන්න මේ අවස්ථාව වෙනකොට ඒ ඇයිට අදහස් වෙලා ඉවරයි. ගන්ධ රස ස්පර්ශ කීනෙවෙන් ආස්වාද ලබා ගැනීමේ මානසිකත්වයේ දැන් නැගිලා. දැන් මේ තුලින් නැගෙන්නේ කාම ලෝකයන් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන මානසිකත්වය සහ පසුබිමක් ඇති කරන්නා වූ මූල ධර්මය. මෙන්න මේ විලාදයේ තියෙන චිත්තස රූප කාම ලෝකයක් නිර්වාණය කිරීමට අවශ්‍ය කරන මූල චිත්තස රූප වෙනවා. මෙන්න මේවෙන් අර ඇතිවෙන්නා වූ දෙයක් තමයි කාමයේ මුල් කරගෙන බැඳීම මුල් කරගෙන අරගෙනීමේදී ජරාශ්‍රිත බව ප්‍රධාන ලක්ෂණයක් දරනවා කාමය හා සම්බන්ධ එන කාමයේ මුල ජලය ජල ස්වභාවය අදත් ලෝක සත්‍යයට කාමයක් විඳින්න බෑ ජල ස්වභාවය නැහැ ආස්වාද කාමයක් විඳින්න ජල ස්වභාවයක් අවශ්‍යයි ඒකත් එකයි මේ ආස්වාද කාමයේ හැදෙන්නේ මෙන්න මේ ගති ලක්ෂණේ නිසා ජල ගති ලක්ෂණේ ආපෝ ගති ලක්ෂණේ හිතරෙනකොට ඒක තමයි එතනින් ප්‍රධාන වෙන්නේ මූල ද්‍රව්‍යයේ ප්‍රධානක තමයි ආපෝ ලක්ෂණය. මෙන්න මේ ආපෝ ලක්ෂණ මානසිකත්වයෙන් ගොඩනගන්නේ ආපෝ ධාතුව නිෂ්පාදනය කරලා ඒ තුලින් පරිවර්තනය කරගෙන අර කියන ශරීරය ඇති කරලා නැත්නම් ගන්ධ රස ස්පර්ශ ඇති කරන්න අවශ්‍ය කරන දේ නිපදෙમી මූල. මූල ද්‍රව්‍යය ඕකයි. මෙන්න මේ නිසා ඉස්සෙල්ලාම ඇති වෙනවා ජල වාෂ්ප කියන එක ඇතිවීමට අවශ්‍ය කරන මූල. වායුවේ ශරීරයෙන් තමයි හිටියේ. දැන් වායුවම පරිවර්තනය කරලා ඉතින් ජල වාෂ්පවට පත් කරන ක්‍රමයක් අදත් අපි දන්නවා. හයිඩ්‍රජන් වායුවයි ඔක්සිජන් වායුවයි කියන මේ වායු දෙක ඒකට සංයෝගය ලයිතන් ජලාණුවක් හැදෙනවා කියලා අපි අහලා තියෙනවා විද්‍යාව කියලා. මේ ඉදා හරගත්තේ කොහොමද? ඒ වායු දෙකේ අපි නම් දාගෙන තියෙනවා හයිඩ්‍රජන් වායුව ඔක්සිජන් වායුව කියලා. අපි දැන් පස්සේ දාගත්තා නම් ඔය වායු දෙකේ ස්වභාවය තමයි ඔය ස්ථානෙට සකස් වෙලා ඉන්නේ. හයිඩ්‍රජන් වායුව කියන වචනේ තුලින් ඕකෙම නිරුක්තියක් හැදෙනවා. අපිට යම්කිසි ගණීබා ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරන්න නම් අර සියුම් ශරීරයට ගණීබාන හයිය එකක් අවශ්‍යයි. ඊට වඩා සවිශක්තිය ඇති රූපයක් අවශ්‍යයි. අන්න ඒ සඳහා සකස් කරලා පහළ කිරීමට ජනිත කිරීමට අවශ්‍ය කරන්නා වූ අනුසකස් වීම තමයි හයියට දැහැ ගැනීමට ජනිත කරන අනු කියන එක තමයි හයිඩ්‍රජන් කියන එකේ නිරුක්තිය. ඒ කරා අපි ඇති ඔක්කාන්ති වෙන්න ඕන. ඔක්කාන්ති වෙනවා කියන්නේ ඒක උපතර ඒ සඳහා එකතු වෙන්න ඕන. ඒ සඳහා සිහි ගන්නමින් ජනිත කරන්නා වූ අනුව මොකද්ද? ඔක්සිජන්. ඔක්කාන්තිය කරා සිහි ගන්නමින් ජනිත කරන අනු කියන එක තමයි ඔක්සිජන් කියන්නේ. ඉංග්‍රීසි වචන වෙන්න පුළුවන් ඕක. හැබැයි නිරුක්තියක් තියෙනවා. මේ ලෝකෙ හැදෙන්නේ හයියට දෙයකුයි ඒක සමාසාවේ එක්වෙන්න මනසකුයි ඇටගත්තහම. සවිශක්තිය ඇති දෙයක් නිපදවන්න අවශ්‍ය බලවේගයේ හයිඩ්‍රජන් වායුව නම් නිපදවෙයි. අනේ චිත්ත දිරූපට ඔලින් සකස් කරලා දුන්නේ. ඒ කරා එකතු වීමට ඔක්කාන්ති වීමට උපත කරා ඒමට අවශ්‍ය අදහසින් ඔක්සිජන් කියන එක. ඒ වායු ස්වභාව දෙකටද හයිඩ්‍රජන් වායුව සහ ඔක්සිජන් වායුව කියන්නේ. දැන් මේ දෙක එකතු වෙන්න ඕනේ මේ වැඩේ කරෙන්න. නැහ හයිඩ්‍රජන් ඔක්සිජන් දෙක සංයෝගුණා කියලා අපි කියන්නේ එකට එකතුනහම හටගත්ත ජල අණු. අන්න ලෝකේ හට ගැනීම කාම ලෝකේ හටගන්න ජල අණු හටගන්න මුල. දැන් පොත්වල ඕක නැහැ අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ ඔක. ද්‍රව්‍ය පදාර්ථ ඥානයටයි ගෝචර වෙන්නේ. දැන් බුදුරයන් වහන්සේ ඔක හැදෙන හැටි කියන දෙයක් නැහැ. යම් ශ්‍රාවකින්ට ද්‍රව්‍ය පදාර්ථ ඥානය නැවති ඥානය මත වෙනකොට ඕන්නම් ඕවා හොයාගන්න පුළුවන්. නමුත් ඕවා පස්සේ යන්න පස්සේ නැහැ. මේක න්‍යාය ධර්මයට අනුකූලයි කියන එක තේරුම් ගන්න විතරයි අපිට ඕක ඕනේ. අහම්බෙන් හදගත්තේ ඒවා නෙමෙයි ධර්මානුකූලව හිතේ හදගන්න ස්වභාවයට අනුකූල රූප කලාප නිත දෙවිලා ඊට අනුකූල සංයෝග වෙලා හටගන්න ක්‍රමයක් තියෙනවා මේ ලෝකෙ කියන එක දැනගන්න විතරයි ඕක. මෙන්න මේ හටගන්න ජලාරූලිය සකස් කළා දුන්නේ මොකද? කාම ලෝකයක ආරම්භය. දැන් කාම ලෝකයක ආරම්භයේ ජලයෙන් ආරම්භ කළා කියන ඕක. ඊට පස්සේ අර සංයෝගය එකතු වෙලා උපදින්නේ ජලාරු හුඟාක් එකතුනහම ජල වාස්තව බවට පත් වෙනවා. එහෙනම් වලාකුළු බවට පත් වෙනවා. වලාපත්ලයක් හා සමාන්තරයට පත් වුණා. ඔන්නෝක ගැටි ගැටි වෙලා මේ කාම ලෝකේ හට ගැනීමට අවශ්‍ය දෙන්න ජලයේ බවට පත් වෙවි කැටි වෙන්න පටන් ගන්නකොට ඉතාලම සිවුමණු එකතු වෙලා ඊට වඩා සිග්ගන ගණී බවන අනුභවයට පත් වෙලා ඒවෙන් තවත් ඊට වඩා කුංචි කැටි හැදිලා වැලි පොද හැදිලා මේ ආකාරයෙන් පොද වැස්සක් හා සමානව ඒ අගතු වෙන්න පටන් ගන්නවා එකතැනක. මෙන්න මේක දාපුවාම කියන සම්පත්තිකර මහා මේක වරසාව සත්‍යයාගේ පුණ්‍ය ශක්තියෙන් හටගත්තා කියලා. මේ තමයි ලෝක ආරම්භයේ මුල. මෙන්න මේකෙන් කාම ලෝකයක් බිහිවන්න යම් කිසි තැනක්ද ඒ සක්වල තුල නියම. ඒ ස්ථානීය කරා ඒ ආකර්ෂණයෙන් ඇදිලා ඇදිලා ඉතින් මහා ජල ගෝලයක් බවට පත් වෙනවා. දැන් ඉතින් අපි ඉස්සෙල්ලාම ජල පොළොවක් හම්බ වුණ ක්‍රමය ඕකයි. දැන් ඒතර අරගලගේ හිතේ ආකර්ෂණේ තියෙන්නේ අනුකූල රූප කරාපයන් කරා නිසා මේ පොළොව කරාමයි මනස වැඩ කරන්නේ ආකර්ෂණේ වැඩි වෙන්නේ. දැන් මේකට ආවට පස්සේ මේකෙදි ඊළඟට ප්‍රියමනාප දෙයක් නිෂ්පාදනය වෙන්න ඕනේ. මේකට අවශ්‍ය ආහාරය නිපදෙවෙන්න ඒ පැවැත්මට අවශ්‍ය කරන ශරීර පහල කරගන්න. දැන් අතිසූක්ෂම රූප කලාපයන්ගෙන් හටගත් මනෝමය කායික මිනිස් ප්‍රතිසන්දිය ලැබලා මනෝමය කායික මිනිස්සු ඇටිට ආරම්භ කළ බබලොයි මේ ලෝකයට ආකර්ෂණය වලාගෙන ඉන්නා මේ ලෝකෙ හැදෙනවා. අන්න ඒතකොට මොකද වෙන්නේ? මේ සත්වයින්ට ආහාරයක් අවශ්‍යයි කාම ලෝකයේ මූලික ආහාරය. මේකට අවශ්‍ය කරන ආහාරය තමයි කිරියෝදයක් වාගේ මේ ලෝකේ වටේ හිටින්. අන්නේ කරනවා මේ ලෝක සත්‍යය ඇදලායි. දැන් මේක ලෝක සත්‍යය නොදන්න පැටි මේවා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන සුවඳ නෙමෙයි කාම සුවඳ කියලා තව එකක් තියෙනවා. කාමීට අවශ්‍ය කරන යොදයක් තව එකක් තියෙනවා. මෙන්න මේ හා සමාන යොදයක් තමයි මේ ලෝකේ භූමි පටක කියලා ඉස්සෙල්ලාම ලෝකේ හටගන්න අර ජල ගෝලයේ වටා හටගන්න සිවි. අද ඔක්කාන්ති වෙලා සත්වයේ ගිහිලා කොහරද පිහිටන්නේ ගැබකට යන්නේ මොකක් නිසාද? කුමන ගන්ධයක් අල්ලගෙනද? ශුක්‍ර ගන්ධයක් අල්ලගෙන. අදත් ඇදලා යන්නේ ඒ රටාවට ගැබට යන්නේ. මෙන්න මේ බඳු ගන්ධයක් ඇති දෙයක් තමයි අර කියන භූමි පටක වශයෙන් අර ලෝකෙ පිහිටන ගන්ධ පටවේ. අර ජලයෙන් ඉස්සෙල්ලා පරිවර්තනය කරනවා ශුක්‍ර ධාතුවක් ඇනි ස්වභාවයක පටලයක් බවට. ඒක තමයි ඒක නොතියා කිරියෝදයක් වෙන්නේ පටලයක් මේක ලෝකේ වටේම හැදිලා ඒ ගන්ධය ආග්‍රහණය කරලා බ්‍රහ්මයේ ඒකට ආකර්ෂණය වෙලා ඇදලා එනවා කියලා. එහෙනම් අර අපේ ශාරීරිය තුල තියෙන මස් ධාතු, දේ ධාතු, ඇට ධාතු, ඇට මිදුරු ධාතු මේ ආකාරයෙන් කියලා ශුක්‍ර ධාතු කියලා සප්ත ධාතුවක් හැදෙනවා කියලා කියනවා. සප්ත ධාතු වර්ධනය. සප්ත ධාතු වර්ධනයේ ගිහිලා එතන සියුම්ම එක තමයි ශුක්‍ර ධාතු වර්ධනය. මෙන්න මෙබඳු ධාතු වර්ධනයේ කර ගන්න කොටසක් තමයි ඉස්සෙල්ලාම ආපහු කය නිර්වාණය කර ගැනීමට ලෝකේ පහළ වෙන්නේ. මෙන්න මේ ආග්‍රහණය අල්ලගෙන ඉඳින තමයි ඒකේ ආස්වාදය ලබන්න හිතන්නේ. හිතාගෙන ලෝකහත්ය මොකද කරන්නේ? අර මූලික දැන් මිනිස් කය ලැබලා තියෙන කාම ලෝකේ කයි සියුම් අවස්ථාව ගැනීමවණි වෙන්න තියෙන්නේ. ওই ධාතුව තමයි ලෝකේ ඇවිදිලා හිටන් මේ ලෝකේ අරගෙන කටගාලා බලන්නේ. ඇඟිල්ලේ අරගෙන ලෝ ලබනවා කිව්වොත් නෝකයි. එතකොට මොකද වෙන්නේ? කාම ආකර්ෂණය මුසපත් වෙලා යනවා ශරීරෙ. අපි හිතා ඉන්නේ අපි බලනවා කිරිලහ වගේ රහ දැයින් දැටි කියලා. ඒ රසේ නෙමෙයි ඔය කියන්නේ. ඔය කියන්නේ කාම ආස්වාද රසේ මුසපත් වෙන අර පුද්ගලයා. අන්න එතකොට කාම ලෝකයේ තියෙන උසස්ම සෝයේ මේකනේ කියයි හිතා. දාලා යන්න බැරුව යනවා. එතන පටන් ගන්නේ තමයි කාම කය හට ගැනීමට ආරම්භක ගණීබාන කයකට මුල පුරා. අන්න ඒකෙන් ආරම්භ වෙන කායය තමයි. අර මව් ගැබක් ඇතුලේ කායක් හැදෙන ක්‍රමයට අනුකූලව විනාශ ක්‍රමයකින් ওই ක්‍රමයට මේ කය කාමයට අනුකූල වන්නා ඉන්ද්‍රියන් පහළ කරමින් ගණී බවනවා ආරම්භ කරන්නේ. මේ වෙලාවේදී පෙර ස්ත්‍රී ගති ලක්ෂණේ තිබිච්චයි. ඒ කාම ඉන්ද්‍රියන් සහිත ශරීරයේ ඊට අනුකූල ශරීරයේ ඒ ලක්ෂණයන්ගේ ගොඩ නැගෙන්න පටන් ගන්නවා. පුරුෂ ලක්ෂණ තිබුණාට පුරුෂ ස්වභාවයෙන් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් ගොඩ නැගීගෙන එනකොට දැන් දෙන්නේ එකතු වීමේ අර ආස්වාදයේ සඳහා දෙන්නේ එකතු වීමට අවශ්‍ය කරන මානසිකත්වයට අවශ්‍ය පසුතලයේ ගොඩ නැගී. ඉස්ත්‍රීට පුරුෂයෙන් පේනවා පුරුෂයෙන්ට ඉස්ත්‍රීන් පේනවා. ඉස්ත්‍රී ලක්ෂණයයි පුරුෂ ලක්ෂණයයි දෙකේදී අර භූමි පදක වශයෙන් ස්වයංජාතව පහළ වෙච්ච කටගාලා ගත්ත ආස්වාදයේ දැන් වෙන ක්‍රමයකින් ගන්න පටන් ගන්නවා. දෙන්නේ එකතු කියලා ලබන. මේ දැජන් සමගියයි එකතු වීමයි ඒකත් එක්ක සම්බන්ධ වෙච්ච කාමක වැඩිමයි කියන්නේ මේක එකතු වෙනකොට. මෙන්න මේකෙන් ක්‍රමක්‍රමයෙන් හටගන්නා අඹසැමි සම්බන්ධය. මෙන්න මේ සම්බන්ධ වුණාට පස්සේ පුද්ගලයා ළඟ තිබුණ පොදු සමගිය වෙනුවට එකිනෙකාට ඇති වුණ බදාගෙන ඒ ලතාවල කටයුතු කරන ගති ලක්ෂණ පහළ වෙනවා. මෙන්න මේ විලාදී අර තිබුණ බාහිර ලෝකයේ තිබුණ අර ආස්වාදයේ සොයන් ජාත ආස්වාදයේ නැති වෙලා ක්‍රමක්‍රමයෙන් උත්සාහයෙන් වීරියෙන් පුද්ගලයන් විසින් ලබා ගත යුතු ආස්වාදය බවටපත් වෙනවා. ගති ලක්ෂණේ යම් ලතාවක් ලතා කියන්නේ වෙලෙනෙක් ගැන. පිරිමියාගේ ස්වභාවය බදනෙක. බදනෙකයි වෙලෙනෙකයි කියන දෙකේ ගති ලක්ෂණය තමයි බදා ලතා කියන ගති ලක්ෂණය. බාහිර ලෝකයට ඊට අනුකූල වෙලා හිටන් අර තිබුණ ස්වයංජාතව ලබා දුන්න අර ආස්වාද රසය ගැනදින් තිබිච්ච ඕජස් ස්වභාවය විනාශ වෙලා ගිහිල්ලා ඒ ශක්තිය එකතු වෙලා බදා ලතා කියන එකෙන් බතල කියලා අපි අද කියන එකේ මූල ආරම්භය පටන් ගන්නවා. අපි අද කියන බතල එදා ලෝකයේ ඉස්සලාම ආහාරය. බදාලතා කිය තමයි එදා එකට පින්නේ. අනේ වැල් වර්ගයක් හට ගන්නවා ඊළඟට. ඕක හට ගන්න ඉතලා හතු වර්ගයක් හට ගන්නවා. ඒක හටගන්නේ බිම්මල් වැනි හතු වර්ගයක් ඉස්සෙල්ලා. ඒකට අවශ්‍ය කරන්නා වූ ගති ලක්ෂණي අරගෙන තමයි අපි අරගත්තේ එකිනෙකා කෙරෙහි විපර්යාසයන් දකින්න කැමති. ඒකාකාරී ඉක්මවා ගිහිල්ලා ඍතු විපර්යාසයන් වෙනස් වීම දකින්න කැමති වෙනවා. අන්නේ ඍතු ස්වභාවයේ හිත බඳිනව තමයි. එකිනෙකාගේ අංගපසක දකින්න කැමති. මෙන්න මේ මානසිකත්වය තමයි සංවාසයකට ඉස්සෙල්ලා පුද්ගලින් ඇති වෙන්නේ. ඉදා මූලික මිනිසෙයින්. මෙන්න මේ ඇති වුණ ඍතු විපර්යාසයේ බැලීමට ගිය නිසා තමයි ඍතු බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට අදේ නමර කුණු හරපයක් තියෙනවා. ඍතු බැලුවා කියන එකට අද කියන්නේ වෙන වචනයක්. අන්න ඒ ගති ලක්ෂණ අනුව තමයි හතු පහළ වෙන්න හේතු වෙන්නේ. ඊට පස්සේ හතු භුක්ති ඉඳගෙන ඉන්නවා. ශරීර ගනිභාවනය වීම කාමිය කරා ක්‍රමක්‍රමයෙන් නැඹුරු කරගෙන. තාම දස අකුසල් පහළ වුණේ නැහැ. කාමිය පහළ වුණා. හැබැයි කාමිය පව් නෙමෙයි. කාමිය කාම ලෝකයට හේතු වෙනවා. කාම ලෝකේ ගොඩනගන්නේ මේ හේතුවේ. තව පව් වල ගොඩනගන්නේ හේතුනේ තව ඉතින් මේරුවේ නැහැ. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ තමයි එකතු වීමේ බදා ගැනීම ලතාව කියන බිලීම කියන මේ කාරණා දෙකේ ගති ලක්ෂණ එනකොට. අන්න බදා ලතා කියන මට්ටමින් ලෝකේ ගණී භවනයේ ආහාර නිෂ්පාදනයේ පටන් ගන්නවා. පුද්ගලයා යකින් එකට වැළඳ ගන්න ගති ලක්ෂණින් සිප ගන්න ගති ලක්ෂණින් මේ ගති ලක්ෂණයට ක්‍රමක්‍රමයෙන් පරිවර්තන වෙනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? දැන් ලෝකයේ අලුත් දෙයක් මතු වුණා. මොකද්ද මතු වෙන්නේ? ප්‍රියමනාපය ගොඩ ගැහෙනවා. ඒක ගොඩක් වෙනවා. ඒතර ඒකට ගෝචර කරගත්තේ නැති හැටි සැලෙන්න පටන් ගන්නවා. මනස සැලෙන්න පටන් ගන්නවා. වික්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. අපිව පිළිගන්නේ නැහැ. අපි ඒ තත්ත්වය ගන්නේ නැහැ. ලස්සන ලස්සන කට්ටිය එකතු වෙලා අපි කැතයි කියලා අපි වර්ණයෙන් අඩුයි කියලා අපි කරෙහි ප්‍රියමනාපයක් නැහැ නේ කියලා ලස්සන අවලස්සන වේදේ තමයි ලෝකේ ආන් ඉස්සෙල්ලාම ආරම්භයේදී දූෂ්‍ය මානසිකත්වයේ පටන් ගන්න හදගත්තා. කළු සුදු වේදේ කියලා අපි අද කියන්නේ ඒකෙම එකක් තමයි දැන් ලස්සන සහ අවලස්සන වේදේ. දැන් මනුස්ස භවයට පත් වෙලා පරිවර්තනයේ අවුරුදු කෝටි ගාණක් තුලදී මොහොතින් මොහොත ඉගෙන ගින පරිවර්තනයක් මේ විග්‍රහ කළා කියන්නේ. අවුරුදු කෝටි ගණන් ආවසයි මේ ශරීරවලට. අවුරුදු 100 ගණන් කිමරේ නැහැ නෙමෙයි. මේ වගේ විශාල කාලයක පරිවර්තනයක වෙන ආකාරයේ කෙටියෙන් කියන්නේ. මෙන්න මේ පරිවර්තනය වුණාට පස්සේ මොකද වෙන්නේ? මානසිකත්වයේ දෝෂය වෙලා හිටන් පිරිසක් එකතු වෙලා අනික් අය කොම් කරන්න පටන් ගන්නවා. කැතාය කොම් කරනවා. ඒ ඇයිද සැලෙන්න පටන් ගන්නවා. මහත් වෙලා ඉන්න කටියේ මහාන් තත්ත්ව වෙනවා. අපි විශේෂයි. අන්න මානසිකත්වයේ වෙනස් වෙලා ගියා ටිකක්. අනික් කටියේ සැලෙන්න පටන් ගන්නවා. අපි හලකු කට්ටිය. හැලිලා ඉන්න කට්ටිය. ඒගොල්ලෝ වෙන් වෙනවා තව පැත්තකට. දැන් හැලවි ඉන්න කට්ටියයි මහත් වී ඉන්න කට්ටියයි වෙන් වුණාම ලෝකේ ආහාරයක් හද ගන්න අනුකූල මා වී සහ හැල් වී කියන. ලෝකේ ඉස්ලාම වී වර්ග දෙකක් හදගත්ත මුල. තව මනෝමය වගේ ඉතාම සියුම්. දෙව්ලෝකේ තියෙන නැත්නම් යසෙන්ගේ තියෙන යගේ කුරුදි වෙන්නේ එහෙම තියෙනවා කියන වගේ අපි මේ මස් හැඩ බලපුවාම පේන මට මේවා නෙමෙයි. නමුත් ඉතාම සියුම් ආරම්භක වී වර්ගය. දැන් ඔය සොයන් ජාතව හද ගන්නවා. සංජාතින් තවත් ඒ පුණ්‍ය ශක්තිය පිරිහුන්නේ නැහැ දසකුසලීට ආපු නැති නිසා. දැන් ඒව හට ගත්තට පස්සේ මොකද කරන්නේ? පුද්දලයාගේ මාස ටිකෙන් ටික දුර්සීරවල සොයන් ජාතෝ ලැබෙන මාර්ගය අඩු වෙවි කිහිල්ලා ක්‍රමක්‍රමයෙන් පොඩ පොඩ ඒවට වෙහෙසෙන්න වෙනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? පොතු නැති, දහයියා නැති. අර සියුම් වී හටගෙන ඊට පස්සේ ඕවා භුක්ති විඳීමේ ආරම්භය පටන් ගන්නවා. එන්නේ මිනිස්යා තුර රත් වීමක් හට ගන්නවා. රාගින් රත් වෙනවා. ද්වේෂයේ මොහේ තව මතුවෙලා තදට ආවෙන තුරට රාගේ තමයි දැන් හත් වෙවි කියන දේ. හත් වෙන ගති ලක්ෂණේ එනකොට ආහාරය හත් කරලා කන්න අවශ්‍ය කරන විදිහට පරිවර්තනය වෙනවා මේ පැත්තේ. ඒකට අවශ්‍ය ලෝකයේ සකස් වෙනවා මේ පැත්තේ. ඔය ක්‍රමයෙන් ලෝකයට සිද්ධ වෙනවා කොයාගේ නැවිදලා හත් කරලා කන්න. දැන් මේ නිසා මොකද කරන්නේ? මූලික සොයන්ජාත හැල් හටගත්තාම ওই විදිහට ආරම්භය පටන් ගන්නවා හත් කරලා සම්බල කන්න ක්‍රමය. මෙන්න මේ ක්‍රමයේ තමයි ලෝකයේ ආරම්භය පටන් ගන්නවා. මේ පටන් ගන්න ඉරොම් බෙද ගන්න ලෝක සත්‍යය ක්‍රමක්‍රමයෙන් කාමයට සම්බන්ධ වෙලා එනකොට මේ ඇතර විශේෂ බුද්ධල කොටස නව උපක්‍රම හොයා ගන්නවා. මේ ක්‍රමේ කාමයේ විදින ක්‍රමයක් දෙන්නේ එකතු වෙලා කාමයේ විදින ක්‍රමයක් බොහෝ පරිසරවලදී හම්බුනහම ඒ ක්‍රමේ හොරෙන් අනුගමනය කරලා පටන් ගන්නවා. අනික් අය වෙනවා මහ විකෘතිය. විශේෂකරම ලැජ්ජ නැති වැඩ. මොනවද මේ මිනිස්සු කරන විකාර වැඩ කියලා මේක ආකාරයෙන් නිග්‍රහ කරන්න පටන් ගන්නවා. මැඩ වෙනකොට ලෝකෙ ක්‍රමක්‍රමයෙන් පරිවර්තනලා අර ගොඩක් ගහනකොට ගොඩ හැදෙනවා. මැඩ වෙන කට්ටියගේ මානසිකයක් ආතේර මඩක් මතු වෙනවා. ගොඩයි මඩයි එකත් ලෝකෙ බිහි වෙනවා. දැන් මඩ ගතිය වෙනකොට අර කාමයන්ගේ මැඩෙනකොට ඒ අය මඩ ගහනවා. අදත් මඩ ගහනවා කියන කතාව අපේ තියෙනවා. මඩ ගහන්නේ. මඩ ඉතර නෑ. නමුත් අපහාස කරනවා කියන්නේ මඩ ගහනවා. ඔය වලින් තමයි පටන් ගත්තේ. අනුකූල වලත් ගැහුවා. ලෝකෙ බිහි වෙනවා අනුකූල. ඒ වෙනුත් ගහන හොඳ එකක් නැහැ නේ ගහන්නේ නරක එකට නරකයෙන් ගහන්න ඕනේ. ජරාවට පත් වෙන එකක් කිල්ටි වෙන එකකින් තමයි ගමා ගහන්නේ. ඔය කාලේ ඇඳුම් ආදී මහාන හදනේවා නෙමෙයි. ඒවා පුණ්‍ය ඉරිදීන් පහළ වෙනවා. ඒ සත්වයාට ගති ලක්ෂණ නෝ පුණ්‍ය ඉරිදීන් සලු පහළ වෙනවා. ඒ සලු වලින් වට වෙනවා. ඒවා තමයි ඒ කාලේ පහළ වුණේ. මේ ඔතන ඉන්න ඔට්ටු වෙන්න පුළුවන් අය. ඕන වැඩකට ඔට්ටු වීම. ඉතින් ලැබෙයි අද කියන්නේ. ඒ වගේ හයි හත්තියක් තියෙන, කාර්ය සූරත්වයක් තියෙන, කෙනෙක්ගේ ප්‍රශ්නයකදී විසඳන්න ඉදිරිපත් වෙන්න හැකියාවක් ඇති ඥානවන්තයි. ඔට්ටු නයිඩ ඔටුනු පහළ වෙනවා. ඔට්ටුනු රක්ෂණය තමයි ඔටුන්න කියන්නේ. අන්න රජ පිළපතට මූල ආරම්භයයි නෑ. කිරණ ඔටුනු පහළ වෙනවා. දැන් අනික් අයට ඒ පිළිස වෙනවා. මීට පෙර තීත හේතු වාසනා තිබිච්ච පුණ්‍යවන්තයින්ද අනික් අය සමග ඔට්ටු වෙන්න පුළුවන් ගති ලක්ෂණ මත වෙලා ඒ ගතිරුවට අනුව ඔටුනු සහිත ශරීර පහළ වෙනවා. ඉතින් ඊයයි අනික් අයට විශේෂයක්. අනික් අය ඒගොල්ලෝ අග්‍රකල් කරනවා. ඔටුනු තියෙන කට. ඒකේ සංකේතය තමයි මේ කාලේ රජුරවන්ට ඔටුන්නක් නෙමෙන්න හේතුව. එදා තිබිච්ච ඒවා සංකේත. ඉතින් මෙන්න මේ ක්‍රමයට ලෝක පරිවර්තනයේ ඔක සියුම්ම ක්‍රමක්‍රමී සිද්ධ වෙලායි. මෙන්න මේ සිද්ධ වීමේදී අන්තිමට මොකද වෙන්නේ? දැන් සොයන්ජාත හැල් පහළ වුණාට ඒව දැන් කපාගෙන ඇවිදilla හදාගෙන කන්න පුළුවන් විදිහට එනකොට මේ ප්‍රියභාවයන් පවත්තන්න දෙන්නේ කතරේ. ඉඩ දෙන්නේ නැතින අසක් මුල්ලක් හොයා ගන්නවා. ප්‍රියකරන්න අසක් හොයාගත්තාම මේකට නේ ප්‍රිය අස හේවත් පියස්ස. අනේ ගයක් හදා ගැනීමේ පියස්ස කියන වචනේ අදත් අපි ළඟ තියෙනවා. පියස්සට මුල. වහගෙන ආලය කරන්න පටන් ගන්නකොට වහ ආලය වහලේ වුණාද? පියස්සට වහලයක් තියෙනවා. අන පොඩි පැල්පතක් හදනවා කියලා අපි කියපේ එකේ මුල. ඒකට අදාල පියස්ස කියනවා වහලිට වහලි කියනවා. වහගෙන ආලිය කරන්න වහගත්තා මොකද උඩිය යන කටියට මේ තව අහස් ගම යන්න පුළුවන්. එවන් ඍද්ධි බල තියන සියුම් ශරීරය තියෙනවා. වඩෙන් හංගගත්තත් උඩිය යනකොට පේනවා. එයා වහගෙන ආලිය කරන්න පටන් ගත්තා පේනවා. ත්‍රිය කරන්න අසක් හදාගත්තා ඒකට ගේ කිව්වා. වඩ කරගත්තා. දැන් මේක තමයි ගේක මුල. ගැරහිය යුත්තෝ අතරින් ඉන්නේ කිව්වා ගෘහියෝ ගැහිය ගැරහිය යුත්තෝ කියන වචනේ තමයි ගරිහිතියෝ කියන එකේ තමයි යට හැංගෙන්නේ. අන්න ගරිහිතියෝ ඉඳ හදාගත්ත දැන්. ගරිහිතියා ඉඳ හදාගත්ත දැන් තමයි විහි ඇවිල්ලා දෙන ගෘහය වුනේ. ගරිහිතියා ඉන්න තැන තමයි ගෘහය කිව්වේ ඒකට. අර පියසර ගෘහය කිව්වා. ඒක තමයි අපි අද ගේ කියන්නේ. අන්න ගෙයක් හදා ගැනීමේ මුල. දැන් මෙතෙන් ආවට පස්සේ මොකද යන්නේ කවුරු මොනවදවත් මේ ආස්වාදයේ ලැබු කට්ටියට ඒක ඔකට වඩා ලොකුයි. ඕන නින්දා අපහස පැත්තකට විචාවේ අපේ වැඩේ අපි කරගනවා කියලා. ඒගොල්ලෝ ඔය විදිහට ජීවත් වෙන්න පටන් ගත්තාම ඉතින් ඕක අනුගමනය කරලා ක්‍රම ක්‍රෝක සාමාන්‍ය දෙයක් වුණා ලෝකෙට. ඉතලා ගැරහිය යුතු දෙයක් වුණාට ඉතින් අනික් අයත් ඔක කරේ මොකද අත්හත බලනකොට ඒකත් හරි උණ්ඩත් හරි ඔයි මේ මොකද කියන්නේ පොදු ලෝකේ සාමාන්‍ය සිද්ධියක් බවට පත් වුණා. අර ගැරහිය යුතුයි කියන ගිහි කියන ක්‍රමය. ඊයයි දැන් ඔය විදිහට වෙන් කරලා හදාගෙන දැන් ඉන්නකොට. අර කිමෙන සොයන්ජාත හැල් හට ගන්න එකත් මේ අනුව ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ වෙනස් වෙන්න ಗುಣ හිඟ වෙනකොට ඒ සොයන්ජාත හැලුත් ක්‍රමක්‍රමයෙන් හිඟ වෙන්න පටන් ගන්නවා. ඊට වාතය අපි අද ආත්මය ආස්වාද කරන්න වාතය ගන්නකොට ඕන තරම් තියෙනවා වගේ කිව්ච එක දැන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ආහාරය පිළිබඳ. ආහාරය කාටව හංගා ගන්න ඕනකමක් නැහැ. ඕන තරම් වැඩිනවා. අවශ්‍ය තරම් ගන්න පුළුවන්. වෙන කිසිම වටිනාකමකට වෙන් කරලා තියාගෙන වටිනාකමක් ගන්න දෙයක් නැහැ. ආ මින්න ඔයාට මගෙන් කියලා දෙන්න දෙයක් නැහැ. දැන් හුලගාගෙන අපිට ආ මගෙන් ආස්වාද කරන්න වාතය ටිකක් කියලා දෙන්න ඕනේ නැතුව වාගේ. මෙන්න ආහාර ටිකක් කියලා තව කෙනෙකුට දෙන්න දෙයක් ඒ කාලේ තිබුණේ. මෙහෙම මූලිකත්වයක් තමයි මුල් කාලේ තිබුණේ. අන්න ඒකෙන් පටන් ගත්තට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඇබෙන් උනහම. අර ගෘහේ නැන ගැරහීමට ඇනිලා ඉන්න එක තමයි ගෘහණිය කියන්නේ. ඒක ඇමිනිලා ඉන්න එක. එයා තමයි කාන්තාව. ඉතින් එයා මොකද කරන්නේ? තමගේ පුරුෂයා සීමාවේ පිට මොහොතක් හරි ඈත් වෙලා ඉන්නා දකින්න නොදක ඉන්න බෑ. ඉතින් හැමදේම දකින්න කැමති. ඇසුරේ ඉන්න කැමති. අර ආහාරගෙන ඉඳ ගිහිලා හිටාර සොයන්ජාත හැල් කපාගෙන ඉන්න යන වෙලාවට හොයාගෙන ඉන්න යන වෙලාවට පාළුවක් දැන් හිලා කියනො හිටත් එක ඇටි ඉන්න එක දාසේ ගේන්න උපක්‍රමයක්. ගෙනහලා ගැප් කරලා තියාගන්න. ඒතර අපිට හිල යන්න ඕනේ. එකෙනෙක් දෙන්නේ කෝක පටන් ගන්නකොට ඉතින් ඔයාලත් එහෙම කරන්නකො ඔයාලත් එහෙම කරන්න කියලා අනික ඈතේ උපදෙස් දුන්නා. දැන් ඔක්කොම මොකද කරන්නේ? දවස් දෙකකට ගෙනහලා තියාගන්න. ආයුත් උපක්‍රමයක් දෙනවා අර ඉතිරි. දෙකකට හැරයක් යන්න ඕනේ. තව තියෙනවනේ. දවස් තුනකට ඉතර ගියද? මේ ඔයාලත් ගියද? අන්තිම දවස් තුනකට ගෙනත් තියාගන්න. හතරකට ගෙනාව, පහකට ගෙනාව, හයකට ගෙනත් තියාද හතර ගෙනත් තියාගන්නකොට හිඟ වුණා. දින හතකට ආහාර ගෙනත් තියාගන්නකොට සොයන් જાත නැති වෙලා ගියා. දැන් හරි වැඩි වෙන්නේ ගෙනත් තියාගත්ත ඒවා කන්න ගිහිලා අනුන් එකයි කෑවේ. මේ ගැප් කරගත්තේ පොදුවේ ලෝකයාට පහළ වෙච්චදී තමන්ගේ ආත්මලාභය මුල් කරගෙන ආස්වාදයේ මුල් කරගෙන ඒකට උපක්‍රමයක් වශයෙන්. අනුංගික ගෙනහල්ලා හත් දවසේ නැති වෙන ගෙදර තියාගත්ත එකේ පාපේ තමයි. සාපේ තමයි. අර සයන්ජාත හැල් නැති වෙලා යන්න හේතුව. ඊට පස්සේ ගොවිතැන් කරගෙන කන්න සිද්ධ වුණා. අරවැන් ටිකක් දාගුවාම මේක හැදෙන්නේ අලුත් ක්‍රමයක් හදගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ ටිකක් කන්න ගත්තාම ඉතුරු ටිකක් වපුරනවා. වපුරපෙ ඉක්මනට හැදිලා එනවා. අද වයි කල්යල්ල යන ඒවා නෙමෙයි. අද වැපුරවන හිට හැදිලා. ඒ වගේ ආරම්භයක් ආවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? වපුර